සඳල් ඔබේ ආලින්දේ පිළිසඳල් ගාමිණි සිරිවර්ධනගේ අනුග්‍රහය
මගේ රටට දලදාහිනි සෙවණයි මගේ දෙයට දලදාහිනි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි මගේ රටට දලදාහිනි සෙවණයි මගේ දෙයට දලදාහිනි සරණයි සැපතින් සපිරුණු
අයිබුවන් ලෝපරා විසිරි සිටින දයබර රන් දෙරණ ඉරිදා සඳල් අසනිමි. අද 2018 ජනවාරි මාසයේ 21 වන ඉරිදා. එතින් සුබුරුදු පරිදි නව ශ්‍රීලන්තයේ ඕක්ලන් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ රන් දෙරණ ඉරිදා සඳල්ලත් සජීවීව රැඳෙන ඔබේ නිවහඬ ගොඩ වැදුනා පුරා හෝරාවක් ඔබ හා සතුටු සාමි ඡේදනට. ඉතින් අපි දන්නවා ඔබ ලෝකේ කොයි කෙළවරේ සිටියත් මෙම හෝරාව බලාපොරොත්තුෙන් සිටින බව.
වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිබිදේ. වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිබිදේ.
කවරත්න දිවිගණේකි හඬ අද ආරම්භෙමු.
කන්ද උඩ රකින් බැහැගෙන මල හතක් කරනුලාන ආවට මැණිකේ ලුණු පුලන් මැදි කලුන ඔය රෝස පෙති දෙකම් මුල් දැක ඉන්නද කෙලෙසේ සුදුවැල්ලේ පුංචි පැලට දෙව්මැනියෝ වැඩියාවාගේ මුදු පතුල යට කිමිදි මුතු ඇතයක් ගෙන එන්නම් වැල්ලට ආබිම් තඹුරු මලේ කන්ද උඩ රකින් බැහැගෙන මල හතක් කරනුලාන ආවට මැණිකේ ලුණු පුලන් මැදි කලුන ඔය රෝස පෙති දෙකම් මුල් දැක ඉන්නද කෙලෙසේ සිරුමකන කළු දුන්යයි අතට නුහුරු ඇඹුල් තියන් හදන රජ වෙන හැන්දෑවෙ මගේ පපුවේ හඬ අහන්න හත් බෙල්ලෙක් කන තියන්න එවිට දැනේ ආදරය මගේ කන්ද උඩ රටින් බැහැගෙන මල හතක් කරනුලාන ආවට මැණිකේ ලුණු හුලන් මැදි කලූන ඔය රෝස පෙති දෙකම් මුල් දැක ඉන්නද කෙලෙසේ
දැබරසන්නේ නේ අපි වෙනම බලමුද තොරතුරු මොනවද තියෙන්නේ කියලා අද තියෙනවා පළවෙනිින් ශ්‍රී ලංකාවේ තොරතුරු ගැන කියනවනම් 1970 සමරන් රජිනගේ බාල පුතා ලංකාවට එනවලු 1970 ශ්‍රී ලංකාවේ 70 වන සමරුව වෙනින් පැවැත්වෙන කුමාරු සමර උත්සවයේ ප්‍රධාන ආරාධිකයා ලෙස එඩ්වඩ් කුමාරයා සහ කුමරිය ශ්‍රී ලංකාවට පැමිණි නියමිතයි එලිසබෙත් මහරජතිගේ නියෝජිතා ලෙස එඩ්වඩ් කුමරු වෙමුත්සට සහභාගී වන්නේ වෙසෙක්සි ඈල් වරයා වන එඩ්වඩ් කුමරු දෙවෙනි එලිසබෙත් රජිනගේ සහ පිලිප් කුමාරයාගේ බාල පුතුණුවන් සුදේශ කටයුතු අමාත්‍යාංශයට කරන නිල ආරාධනාවට අනුව එඩ්වඩ් කුමාරයා හා කුමරිය මෙරටට පැමිණ බව සුදේශ කටයුතු අමාත්‍යාංශ වජිර අභිවර්ධන සඳහන් කළා ජනවාරි මාස 31 වෙනි දින ශ්‍රී ලංකාවට පැමිණ එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 4 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයන් රැසක්ත මුණගැසීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ. ඒ වගේම තවත් මේ රාජ්‍ය නායකයෙකුට සම්බන්ධ දෙන නවසීලන්තේ. මොකද මේ නවසීලන්තේ ඔබ සමහර දන්නත් දන්නේ නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන් 19 වෙනිදා හදිසි මාධ්‍ය හමුව කැඳවලා තම ගැබිනේක බවත් ලබන ජූනි මාසයේදී දරු ප්‍රසූතිය අපේක්ෂා කරන බවත් නිවේදනය කළා. මේ අනුව අගමැතිනිය ධූරයේ දරණ අතරවාරයේ දරුවකට උපත ලබාදෙන ප්‍රථම නවසීලන්ත අගමැතිනිය බවට පත්වීමට ඇය සමත් වන්නේ 37 වන වියේ පසුන ජසින්ඩා ආඩන් අගමැති ධූරයට පත් වුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ ගැබ් ගැනීම තම අපේක්ෂා කළ දෙයක් නොවුනත් ඒ බව දැන ගැනීම පසු තමත් තමගේ සහකරු ක්ලාක් ගයිෆෝඩ් ඉමහත් සතුටට පුදුමයට පත්තු බවත් මාධ්‍යවේදී හමුවේ හොසනා කරා අපි දෙන්නම ඉතාම සතුටට පත්වලා ඉන්නේ අපට පවුලක් අවශ්‍යයි ඇය පැවසුවා නවසීලන්ත අගමැතිනිය අනුහස් සාහිත නායිකාවකයි ප්‍රංශ පුවත් සේවේ වාර්තා කරලා තියෙනවා පසුගිය වසරේ සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමි කරගත්තා නවසීලන්තයේ මැද වාමාංශික කම්කරු පක්ෂයේ නායකත්වයේ පැමිණ වසරක් ගතවනට පෙර සැලකිද්දු ජනප්‍රියත්වයක් හිමි කරගත්තා. මැතිවරණයේදී පසුගිය වරට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇගේ ජනප්‍රියත්වය කම්කරු පක්ෂයට සහාය වුණා. ඇය දැනට ලොව සිටින ලාබාලතම රාජ්‍ය නායිකාව. අපි හිතුවේ 2017 වසර සුවිශේෂ වසරක් වේ කියලා. සඳහන් කිව්වේ නවසීලන්ත අගමැති නිය ට්වීට් පණිවිඩයක් පළ කරලා. ඉතින් අපිත් මේ අවුරුද්දේ මාපියන් ගොඩක් එනවා මම අගමැති වගේම මමක් ක්ලාක් පියෙක් ඒ සඳහන් කළා දරු ප්‍රසිද්ධ පසු තමන් සති 6කට ආසන්න කාලයක් විවේකයක් ගන්නා බවත් එම කාලයේදී නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් එම ධූරයේ අගමැති ධූරයේ කටයුතු කරගෙන යන බවත් ඇය සඳහන් කළා මීට පෙර ආතු 1990 වසරේ අගමැති ධූරයේ දරන අතරවාරයේ පකිස්තානයේ හිටපු රාජ්‍ය නායකව ධූරයේ කටයුතු කරන සමයේදීම දරුවකට උපත ලබා දුන් පළමු අවස්ථාව විදිහට එකල මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඉතින් ඇයට මුළු ලෝවට සමාජාල ගිනුම් රසක් ඇයට සහාය දක්වමින් සුභපැතුම් එක් කරමින් ඡායාරූප සහ අදහස් පළ කරලා තිනවා. ඉතින් අපේ රටේ ඉන්න වර්තමාන ජනාධිපතිනේ මේ අගමැතිනේ ඒ වගේම ලෝව ලාබාලතම නායිකාව දැන් මෙන්න මේ අවුරුද්දේ අම්මා කෙනෙක් වෙන්න යනවා. බොහොමදයි ඉතින් රජයේ රාජ්‍ය නායිකාව කියලා තියා කියලා තියෙන්නේ. හොඳයි එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දීලා ඉඳිමු. ඉතින් මෙන්න මේ වික්ටරත් නායකයන් ගායනා කරන හොඳයි. එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දීලා ඉඳිමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්නේ කියලා. කාන්ති
Sinhala News, interviews, and Sinhala music. Kamini Sirivadhana proudly brings you
Ran Dirana, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Dirana, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Ran Dirana.
මනප්‍රීග
කනක කනක කනකාන කිකිලි මනප්‍රිය දන්නවා ලිටල් ස්ටාර් වැඩසටහන් වලින් නැගුණු පායා තරුව දැන් නම් කුඩා දරුවෙක් නෙවෙයි ඉසරෝම මම ඇහුවේ ඔහුගේ අර සාදු ශ්‍රී දලදා කියන ගීතය ඉතාම ලස්සනට ගායනා කරා හොඳයි කොහොමද අපි දැන් අද අලුත් දෙයක් මේ ගීතයක් සම්බන්ධව කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා නිහාල් මගේ සමග එහෙනම් බලමු මොනවද
ශ්‍රී ලංකා ගීත ශේෂ්ත්‍රයේ 1970 දශකයේ බිහි වූ අති විශිෂ්ට ගායකයෙක් තමයි වික්ටර් රත්නායක. වික්ටර් රත්නායකගේ ගීත අතරින් දහසක් ගීත අතරින් ඉතාමත් සුවිශේෂී වූ ගීතයක් තියෙනවා මෞගුණ ගීතයක්. මං හිතන්නේ මෞගුණ ගීත දහස් ගණක් අතරින් මේක ඉතාමත් විශිෂ්ට ගණයේ ගීතයක් කියලා ඔබට වැටහෙයි මම මේ කියන විස්තරයෙන් පසුව. කාටද පුළුවන් මේ අහසේ පාවෙන් පායලා තියෙන සඳ මේ ග්‍රහලෝකය දිය කරලා මව් කිරෙන් ඔබට පොවන්න? ඒ වගේම කාටද පුළුවන් මේ තමන්ගේ ජීවිතයෙන් තව ජීවිතයක් උපද්දලා ඒ ජීවිතයට පණ දීලා කිරි දීලා අත්පය සකස් කරලා ඉදිරි ජීවිතයට සරිලන සුවිශාල මිනිහෙක් කරන්න ඒ අඩිතාලම දාන්න කාටද ඒ ආරම්භය ලබා දෙන්න පුළුවන්? ඒ එකම තැනැත්තිය ඔබගේ අම්මා. ඉතින් ඒ ජීවිතයේ උපද්දන අවස්ථාවේ ඇයට විඳින්න වෙන වේදනා දුක් කරදර සියල්ලම අමතක කරලා ඔබගේ මුල්ම හුස්ම පොද වැටෙන අවස්ථාවේ අම්මගේ හිතින් නැගෙන සතුටු කඳුල ඔබට ඇත්තටම දැනෙනවා නම් ඒක පුදුම ආස්වාදයක් වෙයි. මං හිතන්නේ මේ අපි ඉපදෙනකොට ඇස් දෙකවත් අරගන්න බැරි ඉතාමත් අසරණ කලලයක් වගේ තමයි අපි මේ ලෝකෙට බිහිවන්නේ. ඒ අවස්ථාවේ ඉඳලා මේ අපේ අතපය ඇඟිලි ආදරෙන් අතගාලා සකස් කරලා තමයි අපේ අම්මා මේ කාර්යය කරන්නේ. ඉතින් මේ ගීතය ගීපු රචකයා ප්‍රේමකීර්ති දාල්විස් මේකට ආදරේ උල්පත කියලා දාලා තියෙන වචනයක් කියන්න ඕන. මේක අපි ලිව්වනම් අපිට හිතන මේක ආදරේ ගංගාව කියලා. නැහැ, ආදරේ උල්පත කියන්නේ මෙතනින් තමයි මේ ජීවිතේ පටන් ගන්න සියලුම දේවල් වල උල්පත. ආදරය, කරුණාව, දයාව මේ සියලුම දේවල් ඇති වෙන්න මේ අම්මගේ ආරම්භක උණුසුම අපිට ලැබෙන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි, අම්මගෙන් පමණයි. ඉතින් අදත් මම ඔබගේ සුළඟිල්ල එල්ලිලා, ආදරණීය අම්මගේ සුළඟිල්ල එල්ලිලා එනවා වගේ ඔබ මතු බුදු වෙන දවසේ ඔබගේ සුළඟිල්ල එල්ලිලා රාහුල කුමාරයා වගේ මට එන්න අවසර දෙන්න. මේ විශාරද වික්ටර් රත්නායක.
ආයේ වෙනස් කිරීමක්. ආචාර්ය වික්ටර් රත්නායක.
ලැබදී මා දැඩි කළ අම්මා වයසට යාම නවත්වන ඖෂධයක්. වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරලිකාල් සොයා ගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත් වෙලා සිටිනවා. නව ඖෂධයේ මගින් හානි වූ DNA අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන NASA අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණ වලින් ආරක්ෂා කර ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇති බව පැවසෙනවා. DNA ප්‍රකෘතිමත් කිරීමත් සහ සෛල වයස්ගත වීම තුල තිබෙන සංඥා ක්‍රියාවලියක් අනාවරණය කර ගැනීම අනතුරුව මෙම නව ඖෂධයේ සංවර්ධනය කිරීමට පර්යේෂක කණ්ඩායම සමත් වෙලා පර්යේෂණාගාර මීයන් යොදා ගනිමින් මෙම නව ඖෂධයේ අත්හදා බල ඇති අතර එහිදී නව ඖෂධයේ වයස්ගත වීම නිසා හෝ විකිරණවල නිරාවරණය වීම නිසා හෝ හානිවන DNA අණුව ඍජුවම ප්‍රකෘතිමත් කරන බව අනාවරණය වෙලා සතියක ප්‍රතිකාර වලින් පසු තරුණ මීයන්ගේත් වයස්ගත මීයන්ගේත් සෛල හඳුනාගත නොහැකියයි ප්‍රධාන කර්තු මහාචාර්ය ඩේවිඩ් ප්‍රකාශ කරනවා. මාස 6කට මෙම නව ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. වයස්ගත වීම වළක්වන ආරක්ෂාකාරී ඖෂධයක් සොයාගත් ආසන්න මාස්තාව මේ වෙනවා. ඉදිරි පර්යේෂණ සාර්ථදා බැලීම් සාර්ථක වුවහොත් තවත් වසර 3-4 අතර කාලයකදී මෙම නව ඖෂධය වෙළඳපොළට ලබා දිය හැකි බව මහාචාර්යවරයා පවසන්නේ. මෙම නව සොයා ගැනීම NASA ආයතනයේද අවධානයට යොමු වෙලා අඟහරු මතකෙන්න සිව් අරුදු මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා NASA ආයතනයේ මෙම නව ඖෂධය සලකා බැලීමට නියමිතයිලු. අභ්‍යවකාශ විකිරණ, ඒ කියන්නේ කොස්මික් විකිරණ හේතුවෙන් ඉතා කෙටි මෙහෙයුම් වලදී පවා අභ්‍යවකාශගාමීන්ගේ වයස්ගත වීමේ වේගය ඉක්මන් වන අතර එම විකිරණ වලට නිරාවරණය වීම නිසා මාංශ පේශි දුර්වල වීම, මතකයේ අහිමි වීම සහ අනෙකුත් රෝගාබාධ වලට උන් ගොදුරු වෙනවලු. අඟහරු ග්‍රහයාට ගිය අවස්ථාවකදී ඒ වෙනස් වීමට ඉඩ තිබෙනවා. අභ්‍යවකාශගාමීන්ගේ සෛලවලින් 5% විනාශ වන අතර ඔවුන්ට පිළිකා ඇතිවීමේ අවදානම 100%ලු. ඉකුත් දෙසැම්බර් මාසයේදී NASA ආයතනයේ සංවිධානය කළ NASA ආයිටෙක් තරඟයේ ජයග්‍රාහකයන් වූයේද මහාචාර්ය සින්ක්ලෙයා සහ ඔහුගේ මිතුරාවන ආචාර්ය ලින්ඩේසු ජීව විද්‍යාත්මක ගැටලුවකට අපි පිළියම් සොයා ගත්තා. ඒ නිසා 300ක් අතරින් අපට ජයග්‍රාමයේ හිමි වුණායයි පවසනවා. අභ්‍යවකාශ විකිරණ, ඒ කියන්නේ කොස්මික් විකිරණ ගමනගාමී මොහොන දෙන ගැටලුවක් පමණක් නොවේ. ගුවන් ගමන්වලදී විකිරණවල නිරාණය වන අතර ලන්ඩන්, සිංගප්පූර, මෙල්බන් යන ගුවන් ගමනකදී අපි සියලු දෙනා පපුවට ගමන් කරන එක්ස් කිරණ විකිරණයකට මුහුණ දුන්නා හා සමානයි. න්‍යායාත්මකව නව වයස්ගත වීම වළක්වාලන ඖෂධයේ නිතර ගුවන් ගමන්වල යෙදීමෙන් DNA අණුවලට බලපෑම් මෙල්ලෝ මගීන්ටද ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකිලු. ළමා වියේදී පිළිකාවලින් බේරන පිරිස මෙම නව ඖෂධයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි තවත් කොට්ටාශයක් වෙනවා. ළමා වියේදී පිළිකා වලින් බේරන පිරිස් වලින් 96%කට ආසන්න පිරිසකට වයස අවුරුදු 45 වන විට නිදන්ගත රෝග වලින් පීඩා විඳින බව ආචාර්යවරයා පවසනයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා හදවත් රෝග දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වයේ, ඇල්ෂයිමර් රෝගී තත්ත්වයේ මුල් තත්ත්වයට වඩා වෙනස් පිළිකා රෝග තත්ත්වවලට ගොදුරු වෙනවා. ඔවුන්ගේ වයස්ගත වීමේ වේගයේ ඉක්මන් එනෝ ඉතා බරපතල තත්ත්වයක් තත්ත්වයක් බව පවසන්නේ. අපට ඒ වෙනුවේ යමක් කරන්න පුළුවන් නම් ඒ විශිෂ්ට මීයන් වලින් අපට යමක් කරන්න පුළුවන්. අපට ඒ විශ්වාසයයි. මීයන් යෝදාගමේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණ සාර්ථක වුණා. නව ඖෂධ ඔස්සේ කලින් කී රෝගවලටත් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තියෙන බව ඔවුන් සඳහන් කරන්නේ. ස්වභාවිකවම අපගේ සෛලවල සූර්ය නිසාත් විවිධ හේතුන් නිසාත් හානිවන DNA අනු නැවත ප්‍රකෘති කීමත් තත්ත්වයකට පත් කරගත හැවුවත් වයස්ගත වීමත් සමගම හැකියාව නැති වී යනවා. සිවුරේ තිබෙන සෑම සෞලයකම ස්වභාවිකවම තිබෙන සංඥා සෛල සංඥා සපයන NAD+ අණු හා DNA අණු ප්‍රකෘති තත්ත්වයට පත් කරන ප්‍රෝටීන් අන්තර්ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යයක් ඉටු කරන බව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙලා මීයන්ට NAD+ අණුව සමග වර්ධකයක් NMN තමන්ගේ සෛල වර්ධයකට යොදා ගැනීම ප්‍රතිකාර කර ඇති අතරේදී වයස්ගත වීම නිසා හෝ විකිරණ වලට නිසා හෝ ඇති නිසා හෝ හානි වූ DNA අණු ප්‍රකෘති කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන තියෙනවා. මේ අණුව වයසට යාම නවත්වා ගත ගැනීම හැකි කියලා තමයි ඔවුන් පවසන්නේ.
මගේ ටිකට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා. ලස්සනට තිබුණු රැවුල දැන් ටික ටික සුදු වෙනවා. අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදු වෙනවා. ටික ටික මං ටික ටික වයසට යනවා. ටික ටික මං ටික ටික වයසට යනවා. සුනිල් අයියා කියලා කිව්වා තමයි දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑනු ළමයි. හිතට දුකක් ඇති වුණාට ඇත්ත ඒක තමයි. අයෝ තරුණ වෙන්න බෙහෙතක් නොව තිබුණා නම් හොඳයි නේද? නිකන් නාකි වෙලා වගේ සමහර අය එහෙම කිව්වේ නෝන්ඩියට තමයි. අනිදත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි. හැබැයි ගෝරිවලට පැටලෙන්නත් දැන් පොඩ්ඩක් බයයි. පරෙස්සමට හොඳයි. කොලෙස්ටරෝල් සුගර් ප්‍රෙෂර් ලෝක ලෙඩක් තමයි. ගෙදර නෝන හිතේ බයට කරුමුරුවක් තමයි. අනේ ඒ වුණාට මගේ වැඩ ගැන දන්නේ එයා තමයි. හොරෙන් තමයි පරණ උනත් මගේ ඇන්ජිම තාම තිතට දුවයි. හැට පැන්නත් වඳුර හලෝ යන්නේ උඩින් තමයි. ඔය දැඟලුවාට ඉහට අරන් ඉලන්දාරි මතේ. අයෝ නවත්තන්න බෑ වයසට යන එක නම් පුතේ.
ඒක ඇත්ත තමයි, ඒක ඇත්ත තමයි. අවදා හරි අප හැමටත් ඔහොම වෙනවා තමයි. ඒක ඇත්ත තමයි, ඒක ඇත්ත තමයි.
ඔහොම වෙනවා තමයි.
ඔබේ රසවින්දනය සඳහා ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්
රන් දෙරණ ඉරිදා සඳල් ලෝපුරා සිටන ශ්‍රී ලාංකික අසන්නන් වෙනුවෙන් නාසීලන්තේ ඕක්ලන් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන්තරංගෝස්සේ සෑම ඉරිදාම පස්වරු 2:55ට සජීවීව ගුවනටම සුවන ඔබේම ගුවන් විදුලි වැඩසටහනයි
planetorio.org.nz/randerana.
ඔසයිරිස් දෙවොලේ අභිරහස. මෙම අභිරහස කියනකොට මතක් වෙන්නේ ඉස්සර අපි කියපු කතා පොත්. මේ පුරාණ ඊජිප්තුවේ එහෙම නැත්නම් අපි ඉස්සර කිව්වේ මිසරයේ කියලා. මේ මිසරයේ දේව පුරාණයට අනුව ඔසයිරිස් කියන්නේ මහ දෙවිඳුන්. මිසර දේවි දේවතාවුන්ගේ පියා වන්නේ මේ ඔසයිරිස් දෙවියන්. ඔසයිරිස්ගේ මරණය සහ දේහය තැන්පත් කළ ස්ථානයේ සංකේතවත් කරමින් නිදි කෙරුණු ඉපැරණි දෙවොලක් පසු කියදා සොයාගත්තා. මිසර රජවරුන්ගේ එසෙත් නැත්නම් පාරාවන්ගේ අනුදැනුම සහ උපදෙස් මත මෙම දෙවොල ඉදිකර තියෙන්නේ අසීමිත බලයක් ඇති ඔසයිරිස් දෙවියන් සහ පාරාවන් අතර පැවති සම්බන්ධය පෙන්නුම් කරමින් කියලා තමයි පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙන්නේ. මේ අසාමාන්‍ය හැඩයෙන් යුත් දෙවොලේ නටබුන් හමු වී ඇත්තේ නයිල් නදිය අසල ලුක්සෝර් පළාතින්. මේ දෙවොල ක්‍රිස්තු පූර්ව 760 සහ 524 කාලයේ ඉදිකරන්න ඇතැයි අනුමාන කරනවා. මේ වටිනා පුරාවිද්‍යාඥයා පුරාවිද්‍යා සොයා ගැනීම ගැන ලොවට හෙළිකලේ ඊජිප්තු පුරාවිද්‍යාඥයා අමාත්‍යංශ ප්‍රධානි අම්දෝ අබ්දෙමැක්ටික්. මේ දෙවලේ අංගන දෙකක් සොහොන් කාමරයක් සහ පුද පූජා කාමරයක් දක්නට ලැබෙන බවද පැවසෙනවා. මෙය ඔසයිරිස් දෙවියන් වෙනුවෙන් තැනුවක් බව අනාවරණය වන්නේ එහි ඔසයිරිස් මහදෙවිනුන්ගේ ප්‍රතිමාවක් දක්නට ලැබෙන නිසා. මේ සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන පැරණි දේවාලවලට වඩා බෙහෙවින් වෙනස්. ඔසයිරිස් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදිකරලා පුද පූජා පැවැත්වූ බවට පුරාවිද්‍යාත්මක තොරතුරු ලැබිලා තිබෙනවා. ඒත් එම දෙවොලේ අදවනතුරු හමු වෙලා තිබුණේ නැහැ. එයයි මේ අම්දෝ අප් දෙමැක්ටි කියා සිටිනවා. සිතුවම් වලට අනුව ඔසයිරිස් යනු කොළ පැහැති සමක් ඇති දෙවියෙක්. ඇතැම් චිත්‍රවල යට රැවුලක්ද තියෙනවා. පාද මමියකසේ වෙළුම් පටි වලින් වෙලා තියෙනවා. සෑම විටම හිසේ පැස්පර පිහාටු වලින් අලංකාර කර වූ ඔටුන්නක් දක්නට ලැබෙනවා. සමහර විට දැන් සමහර අයට මතක් වෙනවා ඇති මේ දෙවියන් ගැන තියෙන පින්තූර. මේ කැණීම් වලදී මතුණු ඔසයිරිස් දෙවොලේ ඔසයිරිස් පිළිමයට දකුණු දෙසින් මීටර් 7ක් ගැඹුරට විහිදෙන තවත් කාමර දෙකක් හමු වෙලා තියෙනවා. මේවේ කැණීම් මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ වගේම රහස් රැසක් අනාවරණය කර ගැනීමට හැකි වෙන බවත් ඔවුන් පවසනවා. මේ දෙවොල ආශ්‍රිත ප්‍රදේශයේ කැණීම් ආරම්භ කළා තියෙන්නේ 1980 දශකයේ ඉඳන්. ඒ පුරාවිද්‍යාඥ පිලික් වෛරේගේ මූලිකත්වයෙන් ඔසයිරිස් දෙවල මතු කර ගැනීමට හැකි වූයේ ඉක්ුත් වසරේදී. ඔසයිරිස් දෙවල සොයා කැණීම් කරද්දී තවත් සොහොන් ගැබක් හමු වෙලා තියෙනවා. එය මිසර රජනකගේ සොහොන් ගැබක් යයි පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙනවා. කෙසේ වුණත් මේ රජන කවුරුන්දයි හඳුනා ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබිලා නැහැ. ඒ රජන නෙෆරේරේ පාරාවෝගේ මෑණියන් හෝ බිරියක විය හැකි යැයි අනුමාන කෙරෙනවා. මේ සොහොන් ගැබ සොයා ගැනීමට හැකි වෙලා තියෙන්නේ චෙක් ජනරජයෙන් පැමිණ සිටින පුරාවිද්‍යාඥ කණ්ඩායමකට. ඒ අබුසර් නමින් හැඳින්වෙන පළාතින්. අබුසර් කියන්නේ පුරාණ රාජධානියක්. මේ පුරාණයට අනුව ඔසයිරිස් මහ දෙවිඳුගේ කතාව ඛේදනීයයි. ඔසයිරිස්ගේ සතුරා වන්නේ ඔහුගේ සොයුරා සෙත්. සෙත් සහ ඉතියෝපියාවේ රජිනක ඔසයිරිස් මලා දැමීමට සැලසුමක් සකස් කළා. ඊට තවත් 70 දෙනෙකුගේද සහයක් හම්බුණා. ඔසයිරිස් රවටා ඔහු මරා ඔහුගේ සිරුර කොටස් පෙට්ටියකට දමා අගුළු දාලා නයිල් නදියට විසි කළා. එම පෙට්ටිය ගසාගෙන ගිහිල්ලා ගස කෑලිලා කල්ගත වෙද්දී ඒක ඒ ගසේ කොටසක් බවට පත් වුණා. ඔසයිරිස්ගේ බිරිය අයිසිස් ඔසයිරිස් සොයා යද්දී ගසේ සිරවේ තිබුණු පෙට්ටිය සොයා ඒ විවර කරද්දී ඔසයිරිස්ගේ සිරුර කොටස් හමු වුණා. මැජික් බලයෙන් ඇය ඔසයිරිස්ට පණ දෙනවා. දෙදෙනා පුතෙකුත් බිහි කරනවා. ඒ පුතාගේ නම හෝරස්. මේ අතර අයිසිස් අතින් ඔසයිරිස් මිය යනවා. ඔසයිරිස්ගේ දේහේ රහසේම කාන්තාරයේ තැනක තැන්පත් කරනවා. ඔසයිරිස් සහ අයිසිස්ගේ පුතු හෝරස්ට ඇත්තේ උකුසුවස. මේ අතර කාන්තාරයේ දඩයම් කරමින් සිටියේදී සෙට්ට ඔසයිරිස්ගේ සිර රහම වුණා. ඒ අතර ඒ කොටස් ගණන්කට කපා කාන්තාරයේ පුරා විසිරුවනවා. අයිසිස් තම සැපියා ගැන දුකට පත්වෙලා හැම කොටස් සියල්ල ආයෙත් එක් කරනවා. අවසානයේදී මලුන්ගේ ලෝකයේ අධිපති ලෙස ඔසයිරිස් යලි පණ ලැබනවා.
හොඳයි, දෙවියන් වහන්සේ ගැන තමයි මේ මායිසි සඳහන් කළේ. අපි බලමු ඊට සසන්දන ගීතයක් හොයා ගන්න පුළුවන්ද කියලා. මම හිතනවා ක්‍රිෂ්ණ ආනන්ද රෝහණ ශ්‍රීවර්ධන ගායනා කරපු ගීතයක් දැන් ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ. රෝහණ ශ්‍රීවර්ධන තමයි මේ ගීතේ ගායනා කරලා තියෙන්නේ. ඉතින් අපි ඊට පෙරාතුව තවත් වෙළඳ නිවේදනයකට සම්බන්ධ ලැබෙමු.
සම්පත් ඊරමිටන් සේවාවේ බලයලත් නවසීලන්ත නියෝජිත කප්රුක නිවසීලන්ත.
දවසේ ඕනෑම වෙලාවක කප්රුක වෙබ්බඩවිය හරහා මුදල් යැවීමේ පහසුකම්.
ඔබ කප්රුක හරහා මව්බිමට යවන සෑම සතයක්ම කෙලින්ම ශ්‍රී ලංකාවට යැවී එය ඔබ උපන් දේශයට කරන මහඟු සේවයකි.
කප්රුක ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ නවසීලන්තයේ FMA ආයතනයේ රෙගුලර් සමග බැඳී පවතී.
අමතන්න චමක 0698898877 0698898877 හෝ 02111053702 02111053702. වැඩි විස්තර සඳහා www.kapruka.co.nz වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
හස බිඳලා ඉවත බැලූ සන් ඇතනි වෙනවා රුදුරු ලොවේ අද පහන් හැඟුම් මැද අප හමු වන දින කවදා ලංවේද දේව මන්දිරේ වැතිරි වැතින් පුදසුන අභියස ආයාචනා කරා සංකාසෝ දුක් නිවන ලෙසේ
හොඳයි මට දැන් පොඩ්ඩක් මේ අපි කතා කියනවා කතා කරලා දැන් කේක ලිපි තොරතුරු අපි ඉදිරිපත් කරා. දැන් මම මේ අපේ නිහල් මාත්මෙන් අහන්න කැමතියි. දැන් මේ දාසල නිවාඩුවකින් ඉන්නේ. කොහොමද මේ දාසල නිවාඩුව?
ඉතමත් හොඳින් ගත වෙනවා. නවසීලන්ත රාජ්‍යයේ ලස්සන තැන් බලබල මේ දවස්වල ඉතමත් සතුටින් තමයි ඉන්නේ.
එතකොට දැන් ඒනට ගෙදර දොර ගැන මේ ඉඳන් බලාගෙන ඉන්නවා.
ඔව්.
මොකද හේතුව දැන් කිව්වනේ මේ ලංකාවේ කරපු ව්‍යාපාරය හැටියට මේ CCTV කැමරා සවි කරන්න කියලා. එතකොට මේ ඉඳන් බලන්න පුළුවන් ගෙදර මොකද වෙන්නේ කියලා.
ඔව්. ඇත්තටම ඒ තාක්ෂණය අනුව ඕනම වෙලාවක ගෙදර වෙන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද ඒක දැනගන්න පුළුවන්.
එතකොට දැන් මේ මං කැමති දැන් ඔබ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 15ක් විතර සේවය කරපු නිලධාරියෙක්. ඒ වගේම කියන්නේ භීෂණ සමයේ, ඒ කියන්නේ දකුණේ භීෂණ සමයේ සහ උතුරේ ජනවාරික යුද්ධ තිබුණු කාලේ සේවයේදී සිටිය අය. ඒ කියන්නේ සමහරලාට සේවා, ඒ කියන්නේ යුද බිමේ නොහිටියත් එදා දිනෙන් දින සිදුවන දේවල් බොහෝ වෙලාවට ඔබලා දන්නවා. දැන් ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලින් දැන් ඔබ පුද්ගලිකව දැන් භීෂණ සමයේ තමන්ගේ දේපල විනාශ වෙච්ච හැටි අකුරස්සේ කියන්නේ ඒ කියන්නේ දකුණේ සටන්ගාමින් කියලා නැත්තම් කිව්වොත් අපි නිවැරදි. දැන් ඒක කරේ විශේෂයෙන් රජේ තැන්වල සේවය කරන අපි දැන් මීට මොහොතකට ඉස්සලත් කතා කරේ සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති දල්විස්, රිචඩ් ඩිසොයිසා, ඒ වගේ උදවිය දෙපැත්තට කියන්නේ රජයට සහ අනිත් පැත්තට දෙපැත්තට ඇඟිලි දික් කරගෙන කොහොම හරි වටිනා මිනිස් ජීවිත රසක් නැති වුණා. ඒක ඒ භීෂණ සමයේ, ඒ වගේම යුද සමයේදී සිද්ධ වෙන දේ තියෙනවා. නමුත් දැන් ඔබට යම්කිසි මොකක් හරි දැන් කියන්න පුළුවන් මේ කියන්නේ අපි කාගෙවත් වැරද්දක් නැහැ අත්දැකීම් මොන හරි තියෙනවද මේ කාලේ දැන් කියන්න පුළුවන් මතක හිටින දෙයක් සහ මේ රටේ දැන් ඔබ ඇත්තටම දැක්කද මේ මං හිතන්නේ ඔබ මෙහෙදි දැක්කද දැන් මේ හිටපු දවස් ටිකේ හමුදා නිලධාරී කාරිය නැත්තම් කියන්නේ හමුදා පොලිසිය ඇර
ඇත්තටම ඒ ගැන කියනවා නම් මම තාම හමුදා නිලධාරී දැක්කේ නැහැ. නවසීලන්ත රාජ්‍යයට ආවට පස්සේ මම යුනිෆෝම් එක මොකද්ද කියලා දැනගන්නත් දැකගන්නත් හරි ආසාවෙන් හිටියා. නමුත් තාමත් දැකගන්න බැරි වුණා. කලාතුරකින් පොලිස් ඔය මෝටර රථයක් විතරයි දැකගන්න පුළුවන් වුණේ.
මොකද පොලිස් නිලධාරී නම් මෙහි ඇත්තටම හරියටම කියන්නේ ඒ හැම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටම වාහනයක් තියෙනවා. ඒ වාහනේ අර මොකද්ද කියන්නේ පාට්නර්, තමන්ගේ පාට්නර්නේ. දැන් එක්කෝ බල්ලා, එහෙම නැත්නම් තමන් එක නිලධාරී හෝ නිලධාරිනී. මොකද දැන් ඕක්ලන්ඩ් ගත්තාම මෙහි තියෙන විශාලතම ජනගහනේ වැඩිම, මෙහි ජනගහනේ දැන් මිලියන 4යි, මිලියන 4න් මිලියන 2ක් විතර තමයි මේ 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 පළාතට ඉන්නවා මිලියන 2කට ආසන්න. ඒ නිසා පොලිසිය අවශ්‍යමයි. නමුත් දැන් ලංකාවේ නම් පොලිසිය විතරක් නෙවෙයිනේ.
ඔව්. ලංකාවේ නම් ත්‍රිවිධ හමුදාව තව සහායක බලකායවල් කීපයක්ම තියෙනවා. STF එක තියෙනවා, විශේෂ තව පොලිස් සහායක හමුදාවක් තියෙනවා. ඒ වගේ කීපයක්ම ක්‍රියාත්මක වෙනවා.
ඊළඟට අසාරෝක හමුදාව, ඊළඟට සුනක හමුදාව ඔක්කොම තියෙනවා. මේ රටවල තියෙනවා. නමුත් මේ දැන් ගුවන්තොට පොලේදී ඔබ දැක ඇති නියම් බල්ලෝ දුවනකොට බය හිතෙනවා. ඒ කියන්නේ නමුත් දැන් ඔබ තාම දැක්කේ නැහැ කිව්වා හමුදා නිලධාරී.
සමුදා නිලධාරී දැක්කේ නැහැ.
දැක්කේ නැහැ. ඉතින් පොලිසිය තමයි ගොඩක් මේ කියන්නේ සිවිල් රාජකාරී අතින් කරන්නේ. ඒ වගේම මෑත කාලේ තමයි මම හිතන්නේ පොලිසිය නිලධාරීන් කීප දෙනෙක් තවත් මැරුණා.
තවත් දෙයක් මේ දැන් අපේ ලංකාවේ පොලිස් නිලධාරීන් හන්දියක් ගානේ හිටගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ඔෆිස් ටයිම් එකේවත් අඩුම ගානේ එහෙම ඉන්නවා. මම කිසිම වෙලාවක දැකලා නැහැ හන්දියක් ගානේ පොලිස් නිලධාරියෙක් හිටගෙන ඉන්නවා මේ මෝටර දෙකෙන් යනවා ඇර එහෙම හන්දි ගානේ කහයිර මාරු වෙන තැන ඒ වගේ තැන්වල දැකලා නැහැ පොලිස් නිලධාරියෙක්.
ඔව් ඒ වගේම දැන් මෙන්න මේ ඊයේ පෙරේදා බොහොම සාමාන්‍ය දෙයක් එහෙම වෙනවා ඉඳලා හිටලා මවුන්ට් ලින්ටන් හරියට හතරමං හන්දියේ මේ ලයිට්ස් ඒ කියන්නේ මේ පාරේ තියෙන මේ මාර්ග සංඥා ලකුණු තියෙන මේවා වැඩ කරන්නේ නැතුව ඉතින් රාලහාමිලා දෙන්නේ අර මෙහෙම පරණ ක්‍රමයට අත උස්සන මෙහෙම කරනවා. ඒවත් බොහොම කලාතුරකින් දකින්නේ. ඒ වගේම ඒ නිලධාරින්ට තියෙන යම්කිසි අභිමානයක්. දැන් මේ වැඩ කරද්දී තමන් අනිවාර්යෙන් තමන්ට තියෙන නිල රතේ බොහෝ දිනක මම පොලිස් නිලධාරියෙක් මගේ ගෙදර විශ්‍රාමගත පොලිස් නිලධාරියෙක් වැඩ කළා. මේ ගෙදර හිටියා මගේ කාමරයක නැතිලා හොඳ උසමහත පුද්ගලෙ. ඉතින් එයා කෙනේ රෑට ඇත්තටම රෑට තමයි ගොඩක් කට්ටිය සේවය කරන්නේ. රෑට තමයි වාහනේ තරංග හැමතැනම යන්නේ, හොරු හොයන්න, මිනි මරු හොයන්න. එතකොට දැන් 111 ගහනකොට ලෑස්තිලා ඉඳිප යන්න. ඉතින් උදේට ඇවිල්ලා දවල් කාලෙට සමහර නිදාගන්න. දැන් ඒ කියන්නේ ෂිෆ්ට් වලට වැඩ කරත් ඒගොල්ලන්ගේ රාජකාරි හරියට ඒ වෙලාවටම කරනවා.
තව දෙයක් මගේ පළවෙනි ප්‍රශ්නේ මේ යුද සමයේ වෙච්ච මේ අමතක නොවන සිද්ධි. මට ඇත්තටම සංවේදීම සිද්ධි දෙකක් තියෙනවා. ගොඩක් සිද්ධි සංවේදී තමයි. එකක් මගේ සහෝදරයෙක් වගේ හිටපු මගේ මේ හොඳ මිත්‍රයෙක්, අපි එකට පුහුණුව ලබාපු එක හොඳ මිත්‍රයෙක්. ඔහු මිය ගියා. ඔහු මිය ගියේ 1989 වසරේ. මං දන්නේ ආ සිංහල අවුරුද්ද ඉවර වෙලා සිංහල අවුරුද්දට ගෙදර ඇවිල්ලා නිවාඩු ඉවර වෙලා යනකොට තමයි ඒ ප්‍රහාරයට ලකුණේ කිතුල්ලුතුව කියලා මට හරියට වර්ෂය නම් පොඩ්ඩක් අමතකයි. කිතුල්ලුතුව ප්‍රහාරය කියලා, කිතුල්ලුතුව කියන්නේ කන්තලේ ප්‍රදේශයේ මේ ත්‍රිකුණාමල මාර්ගයේ කන්තලේ ප්‍රදේශයේ තියෙන මේ ස්ථානයක්. එතනදී තමයි මේ ප්‍රහාරයට ලක් වෙලා එය මිය ගියා. ඇත්තටම සහෝදරයෙක් වගේ හිටපු හොඳ යාළුවෙක්. තව එකක්, තව සිද්ධියක්, මම ඉතාමත් ගෞරව කරපු නිලධාරියෙක් හිටියා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ක්ලැන්සි ෆර්නෑන්ඩු. ක්ලැන්සි ෆර්නෑන්ඩු කියන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ නිලධාරියෙක්. ඔහු නාවික හමුදාපති ධූරයට පත් වෙලා ඉතාමත් කෙටි කලකින්, මම හිතන්නේ වසර දෙකක්වත් වසර හතරක් ධූරේ රැඳී සිටින්න පුළුවන්, වසර දෙකක් ගත වෙනකොට ඔහු ගෝල්පේස් ප්‍රදේශයේ බෝම්බයක් පුපුරලා මිය ගියා. ඉතාමත් සංවේදී අවස්ථාවක්. ඔහු ඇත්තටම නාවික හමුදාවට හිටපු හොඳ කාරුණික, ඉතාමත් දක්ෂ නිලධාරියෙක්. ඒ අවස්ථාවත් ඇත්තටම ගොඩක්ම සංවේදී අවස්ථාවක්.
එතකොට දැන් සමහර වෙලාවට දැන් මේවා මේ අපිට කතන්දර ඇහෙනවනේ කණින් කණින්, කියන්නේ කටකතා කියන්නේ. ඒ වගේ දැන් ඔය අපි දන්න සමහර දන්නව ඇති, ඉතින් දන්න කෙනෙක් කියන්නෙත් නැහැ. දැන් මොකද ඒ හමුදා පාලනය තුල තියෙන නීති වෙනස්. ඒ වගේම සමහර වෙලාවට ඉහලින් නිලධාරි ගොඩක් කල් රැඳී සිටිනකොට පහලින් සමහරට ඒවට සුදුසුකම් තියෙන සමහරට වයස වැඩි නිලධාරි වුණොත් මොකක් හරි ක්‍රම ඇති කරනවා කියලා නිකන් කතාවට කියනවා. ඉතින් ඒක අපිට සමහරු දන්නවා, නිල නෝන වශයෙන් දැනගත්තත් සමහරලට නොදන්න විදිහට ඉන්නවා. ඉතින් එහෙම අපි කියන්නේ දැන් මේකයි අපි විවුර්තෝ කියන්නේ දැන් කෙලින්ම ඔව් කියලා කියනවනේ. නමුත් එහෙම සමහරලට එහෙම වෙන්නටත් පුළුවන් නේද?
හමුදාවේ උසස්වේම් යන්නේ යම්කිසි ක්‍රමයකට. නිලාංකයක් තියෙනවා නම්, නිලාංකයක් සෑම කෙනෙකුටම තියෙනවා. ඒ නිලාංකය තමයි මූලික වෙන්නේ. ඒ නිලාංකය ලබා දීමේදී මං හිතන්නේ බඳවා ගැනීමේදීම සුදුසුකම් මත තමයි ඉහලට යන්න පුළුවන්. මූලික නිලාංකයක් ලැබෙන්නේ සුදුසුකම් වැඩිම පුද්ගලයාට. ඒ වගේ තමයි යන්නේ. ඊට පස්සේ උසස් වීම ලබා දීමේදී අර නිලාංකය කියන එක බොහොම වැදගත් වෙනවා. එකම බැජ් එකේ එකම උපාධිය කරලා සුදුසුකම් සමාන සුදුසුකම් තිබුණත් නිලාංකයෙන් එහා ඉහළ නම් එයාට තමයි අවස්ථාව ලැබෙන්නේ. නමුත් මෙතන ගැටලුවක් තියෙන්නේ අවුරුදු 55 කියන එක සීමාවක්.
දැන්
එකම වයසේ දෙන්නෙක් ඇවිල්ලා එක්කෙනෙකුට විතරයි නාවික හමුදාපති හෝ මේ රෑන්ක් මේ නිලේ යම් කිසි කාලයක් තියෙන ඒ කාලේ විතරයි ඉන්න පුළුවන්. ඒ කාලේ එකම දෙන්නෙක් එකම විදියට આવොත් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මම අහලා තියෙන විදියට නම් ජනාධිපතිතුමා කියනවා එක්කෙනෙකුට ඉවත් වෙන්න කියලා. ජනාධිපතිතුමා කියන්නේ ආරක්ෂක ලේකම්තුමා මගින් දැනුම් දෙනවා එයා ඉවත් වෙන්න මෙයා තමයි නාවික හමුදාපති වෙන්නේ කියලා. යුද හමුදාවෙත් මම දන්න විදිහට නම්
එහෙම තමයි.
ගොඩක් නිලධාරීන්ට දක්ෂ නිලධාරීන් ඉන්නවා. අර ඒ ජේෂ්ඨත්වයේ ප්‍රශ්නය නිසා ඔවුන්ට නාවික හමුදාපති, යුද හමුදාපති, ගුවන් හමුදාපති වෙන්නේ නැතුව සේවයෙන් ඉවත් වෙන්න වෙන වෙලාවල් තියෙනවා. ගොඩක් දක්ෂ නිලධාරීන් එහෙම ඒ තත්ත්වයට පත් වෙන්නේ නැතුව ඉවත් වෙ යන වෙලාවල් තියෙනවා.
ඒක ඉතින් තියෙන නීති මොකද්ද? ප්‍රොටෝකෝල් එක අනුව තමයි.
ඔව්. මම කියන්නේ මේ ළඟදී මේ පොඩි ඉතාමත් කෙටි කලකට නාවික හමුදාපති වෙලා හිටියා සින්නයියා.
සින්නයියා. ඔව් ඔව්.
ට්‍රෙවර් සින්නයියා හිටපු නිලධාරියෙක්. ඉතාමත් හොඳ නිලධාරියෙක්. ද්‍රවිඩ ජාතිකයෙක්. නමුත් ඉතාමත් හොඳට සිංහල කතා කරන ඉතාමත් විනයගරුක නිලධාරියෙක්. පොඩි ගැටලුකාරී තත්වයක් නිසා ලංකාවෙන් බැහැරව ගිහිල්ලා හිටියා. නැවතත් නාවික හමුදාපති ධුරයට පත් වුණා. ඒ වගේ අවස්ථාවල් උදා වෙන්න පුළුවන්.
හොඳයි, අපි එහෙනම් තවත් සින්දුවක් අහමු.
දැන තේලි අයි සුවසේ යුගයක් එලි නැකලේ
බලන්දින දවසේ ලක්මව දෙහිසේ ඉරුලක් අතින් හොබේ
කරමාසතරේ නොහොදිය රතුලේ සුවනයි හෙතදුනතේ
අන්තිම සතනේ උස්මට සමදී විශ්මිත වූ ගමනේ
රණවිරු ගීතයකට ඔබ සවන් දුන්නේ. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් සාකච්ඡා කරේ මේ කෙටි තොරතුරක් අපි අහගන්න. අපි වරින් වර ඔබට ඔයාගේ දේවල් මොකද අත්දැකීම් තුලින් දැන් ඊයේ අපි මතකයි එක්සත් ශ්‍රී ලංකා සංගමේ විනෝද වැඩිහිටි චාරිකාවේ ගිය වෙලාවේ අපි නොදන්න දෙයක් අපි දොස්තර ගාමිණී යදිවිර මහත්මයා කියලා දුන්න ත්‍රස්තවාදීන් අතරට යන්න තිබුණු නවසීලන්ත රජයෙන් තෑගි කරපු සහ බෙහෙත් වෙනත් ද්‍රව්‍ය නාත්තවි කොහොමද කියලා ඔහුගේ පෞද්ගලික සම්බන්ධ මතකම් මත රත්නසිරි වික්‍රමනායක රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමා කතා කරලා ඉතින් මේ තවත් වෙන මේක හැබැයි තියෙන අපි ඉස්සලක වගේ මේ හොඳයි මම හිතනවා දැන් වෙලාව බැලුවම වෙලාව දැන් දැන් අපිට නොදැනීම ගිහිල්ලා මම හිතනවා අපිට ඒ තරම් වෙලාවක් නැහැ. ඒක නිසා හොඳයි. ඒ ඉතින් දා බ්‍රසන්නේ අපිට නොදැනීම වැඩසටහනේ කාලේ ගිවිලා ගිහිල්ලා අද රන්දිරණ ඉදදාසන්දල්ල සම්බන්ධීකරණය සහ හඬදායකත්වය
කාන්ති දසනායක
ඒ සමගම අද හඬදායකත්වය ලබා දුන්නා
මහේෂ වික්‍රමරත්න
සමග
නිහාල් කියවර්තන.
හොඳයි. බොහොම ස්තුතියි සේරටම. අද රන්දිරණ ඉදදාසන්දල්ල සම්බන්ධීකරණය කරමින් ශබ්ද පරිපාලනය සහ තාක්ෂණය අසුරමින් මෙතෙක් වේලා ඔබ සමග රැඳී සිටියම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වේලාව ඔබ හමුනතුරු ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබෙන් සමගන්නට පෙර තවත් මතක් කිරීමක් කරන්න කැමතියි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 70 වෙනි නිදහස් සමරුව 2018 පෙබරවාරි මාසේ 10 වෙනි සෙනසුරාදා උදේ නමේ හමාරි සිට මධ්‍යාහ්න 12 දක්වා මවුන්ට් ඊඩන් යුද අනුස්මරණ ශාලාවේදී පැවැත්වෙනවා. මේ සංවිධානිකරණ එක්සත් ශ්‍රී ලංකා සංගමය කරුණාකර ඔබේ රටේ ජාතිය වෙනුවෙන් පැමිණ මෙම උත්සවයට සහභාගී වෙන ලෙස එක්සත් ශ්‍රී ලංකා සංගමයේ විධායක කමිටුව ඔබගෙන් ඉල්ලීමක් කරනවා.
අතීතී අපේ මව්බිම එක්සත් කිරීමට උරදු දිරිදු විරෝධාර දූපතුන්ට වර්තමානයේ අපේ රට රුදුරු ත්‍රස්තවාදීන් බේරාගත් සූරවීර දූපතුන්ට අනාගතයේදී අපේ මව්බිම සෞභාග්‍යමත් රටක් කිරීමට නොමසුරු දායකත්වය ලබා දීමේ අදිටනින් ලෝපුරා සිටින අපේම දූපතුන්ටත් මේ ආශිර්වාදය.
සිරිසිරි ලක පින් බිම මත පින් මහි මෙන් නිපදුන පුත අතීතයේ රට ජය රැකු ජය ගොස නැගු රණ විරු පුත ආශිර්වාදය උඹටයි මහා සාගරුවනේ ආශිර්වාද නුඹටයි මහසඟ රුමනේ